ගරු චින්තකමල් මායා දුන්න මන්ත්‍රතුමා ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා.
ඔබේ ස්තුති ගරු මුලාසන රුඩ මන්ත්‍රතුමියනි. මෙවර අයවැය පිළිබඳව කතා කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳ. විශේෂයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ වගේම මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමක් පිළිබඳවත් සතුටු වෙමින් අතිගරු හිටපු ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුභ උපන්දිනයකට සුභාශිංසනය පිරිනමමින් මම මේ අවස්ථාව ලබා ගන්න. විශේෂයෙන්ම සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක් විදිහට රාජ්‍ය සේවයට එකතු වෙමින් ඒ රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ක කටයුතු කරමින් අද දේශපාලන ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමට ලැබීම පිළිබඳව මම භාග්‍යක් කොට සලකනවා. මේ අයවැය වැඩපිළිවෙල තුළ විශේෂයෙන් එදායේ සමෘද්ධි ව්‍යාපාරය වැනි ව්‍යාපාර ගොඩනගලා සුභසාධන කටයුතු වලට මෙවර අයවැය තුළින් ජනතාවට ඇති වෙලා තියෙන පීඩනකාරී තත්ත්වය මගහරින්න අද ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි දන්නවා 1995 ඉඳලා සමෘද්ධි ව්‍යාපාරය ගොඩනගනකොට ඊට යා 88 89 කාලයේ පරිච්ඡේදය තුළ ජනසවිය ක්‍රියාත්මක වෙනකොට එදා සිට අද වෙනකන් ක්‍රියාත්මක වුණේ මේ සුභසාධන කටයුතු. ඒ සුභසාධන කටයුතු වලදී අපි දැක්ක වැඩිහිටි දීමනා විවිධ හැකියා සඳහා සිටින අයට තියෙන දීමනා විරිදීමනා වකුගඩු රෝගීන් සඳහා ඒ වගේ දීමනාවල් ලබා දෙනකොට රජයක් හැටියට ජනතාව පිළිබඳව ඒ දුගී ජනතාව පිළිබඳව ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය අද මේ රජය අතහැරලා නැහැ. පහුගිය කාලේ අපි දැක්කා ලොකු මානසික පීඩනයකින් විවිධ තරාතිරම් වල හිටපු උදවිය අරගල ක්‍රියාත්මක කරා. අපි ඉතිහාසයේ දැක්කහම සිවිල් අරගලයක් මං හිතන්නේ මා දැක තිබුණේ නැහැ මීට පෙර ඒ වගේ සිවිල් අරගලයක්. හැබැයි ඒ සිවිල් අරගල නිර්මාණය කරලා තමන්ගේ දේශපාලන මතිමතාන්තර එක පැත්තකට ගෙනහිල්ලා තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නවා වගේම රටට යහපත් විදියට රටට ආදරය කරන විදියට ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මං හිතන්නේ ඒ අරගලවල සාර්ථකභාවයක් තියෙනවා කියලා අපි දකිනවා. තමන්ගේ දේශපාලන ඕමනාකම් මත මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉඳගෙන ඉන්න සමහර දේශපාලන කුහකයෝ වගේ ඒ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරනකොට රටට ලැබෙන තිබිච්ච සම්පත්වල ප්‍රමාණයන් අද අපිට අඩු වෙලා තියෙනවා. විශේෂයෙන් විදේශ විනිමය රටට ගලාගෙන එන විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් අපිට එනකොට කටක් කරලා කියන්න පුළුවන් නම් මේ ජනතා විමුක්ති පෙරමුණේ උදවිය වගේ ඒ වගේ විපක්ෂයේ ඉන්න උදවියට ඒ සල්ලි ටික හොරගම් කරනවා කියලා ඒ තරම් ජීවිතේ කුහකම් අපි නම් කවදාවත් දැකලා නැහැ. ඒ වගේ කුපාඩි හිතේ තියාගෙන මේ රට ස්වයංපෝෂිත කරන්න හිතාගෙන මේ තමුන්නාසලත් ඔය 225 දෙනා ගතරට පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව තුල ඉඳගෙන රට එක්සෙසත් කරන්න එක්සිට් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියන ආරාධනාව තමයි අපි කරන්නේ මේ අවස්ථාවේදී. අපි දැක්ක හැමදාම කතා කරනකොට මේ යහපත් ඉන්න උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් කතා කරන දෙමළ ඩයස්පෝරාට සම්බන්ධ සමහරක් ඔය දෙමළ දේශපාලන නායකයෝ එදා ප්‍රභාකරන්ගේ යුද්ධ කාලේ මම දැන සරත් පොන්සක මැතිතුමත් මෙතන ඉන්න එක හරි හොඳයි. එතුමලා යුද්ධ කරනකොට ඒ යුද්ධ අවස්ථාවේදී අපි දැක්ක උතුරු නැගෙනහිර ප්‍රදේශ ඒ යුද්ධ අවස්ථාවල සමහරක් වෙලාට විනාශ වුණා. ඒ ගංගොල තිබිච්ච සංවර්ධන වැඩපිළිවෙළ අඩාල වුණා. අපි ඒක දැක්කා. ඒ වගේම තිබිච්ච මරමස්ථාන එදා LTT සංවිධානය විසින් විනාශ කෙරුවා. යාල්දේවි දුම්රිය එදා යාපනයේ ඉඳලා කොළඹට එන්නත් කොළඹේ යාපනයට යන්නත් තිබිච්ච සුවිශේෂ දුම්රිය එදා ඒ යාල්දේවි දුම්රිය LTT ත්‍රස්තවාදී විනාශ කෙරුවා. හැබැයි යුද්ධය අවසන් කෙරුවට පස්සේ රටක් කැටින රට සංවර්ධනය කරන්න ඕන තැන එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාලා උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් කළ යුතු සේවය මේ අනිත් දකුණේ සංවර්ධනයට වැඩිය ඉතාම ඉහළින් කරා කියන කාරණාව අපි මතක් කරන්න ඕන. අපි දන්නවා දෙමළ ජනතාවට යම් කිසි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න වැඩපිළිවෙලක් අපි සියලු දෙනාට තියෙන්න ඕන. හැබැයි අපි දෙමළද සිංහලද මුස්ලිම්ද කියලා එකට එක බෙදී වෙන්වීම නෙමේ යුතුකම වන්නේ. එක එක්කෙනා දේශපාලන වශයෙන් වෙන්වීම නෙමේ යුතුකම වන්නේ. ඒ නිසා මේ යුතුකම ඉෂ්ට කරන කාලේ අපි මේ 225 දෙනා අතරින් අපි ඕනම කෙනෙක් එක ගන්න ඕන. ඒ නිසා මේ යුතුකම ඉෂ්ට කරන්න නම් අපි JVP අපි ශ්‍රී ලංකා අපි UNP අපි වෙනත් දේශපාලන පක්ෂ කියලා එහෙම නැත්නම් අපි දෙමළ සිංහල මුස්ලිම් කියලා දෙකට තුනට බෙදලා ඉන්නවා නම් ගරු මූලාසන රූඩ මන්ත්‍රීතුමනි ඒ අපි කරන ලොකුම අභාග්‍ය සම්පන්න සිද්ධිය. එසා මේ රට ගොඩනගෙන වැඩපිළිවෙලට හැමදාම උතුරු නැගෙනහිර ඉන්නේ දෙමළ දේශපාලන නායකයෝ උත්සාහ කරන්නේ පිටරට සංවිධාන වලට කතා කරලා ඒ පිටරට සංවිධාන වලින් මුදල් ඒ අයගේ සාක්කුව වලට ගෙනත් දාගෙන දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනවා කියලා කියන්නේ. අපි අහනවා දෙමළ ජනතාවට වෙලා තියෙන අසාධාරණේ මොකද්ද? සිංහල ජනතාව කියලා ඒ ප්‍රදේශවල එදා ජීවත් වෙච්ච පරිසරයක් තිබුණා. මුස්ලිම් ජනතාව කියලා ප්‍රදේශවල ජීවත් වෙච්ච පරිසරයක් තිබුණා. අද අපි සිංහල මුස්ලිම් කියන පිරිසට ඒ ප්‍රදේශවල ජීවත් වීමේ අයිතිය නැති කරලා තියෙනවා. ඕකද ඒක කියන ඒගොල්ලෝ සාධාරණ ඉල්ලීම. ඒ නිසා ඒ සාධාරණ ඉල්ලීම් ටික ඉෂ්ට කරන්න නම් සියලු දෙනාම එක රාශි වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම මම නියෝජනය කරන පුත්තලන් දිස්ත්‍රික්කේ ගත්තාම පොල් ත්‍රිකෝණයට සම්බන්ධ පුත්තලන් දිස්ත්‍රික්කේ අපි දැක්කා පහුගිය කාල වකවානුව තුළ විවිධ දේශපාලන නායකත්වයෙන් යුක්ත ආපු ආණ්ඩු එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙන්න තිබ්බා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එහා පැත්තේ ඉන්නකොට ඔය යහපාලන කණ්ඩායම හිටපු ඒ ආණ්ඩු වෙන්න තිබ්බා. එහෙම නැත්නම් වෙනත් අපේ දේශපාලන වශයෙන් තිබි ආණ්ඩු වෙන්න තිබුණා. හැබැයි මේ පොල් ත්‍රිකෝණේ පොල් ටිකේ අවශ්‍යතාවය ගොඩනගන්න පොල් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට අද මේ අවස්ථාවේදී ඇති කරලා තියෙනවා කියන කාරණාව මතක් කරනවා. ඒ වගේම පොල් ඉඩම් කට්ටි කරලා තිබිච්ච පොල් ගස් ටික නැති කරලා දාලා ඒ කට්ටි කරපු එකෙන් සාක්කුවට යන සල්ලි ප්‍රමාණය අද නැති කරලා තියෙනවා මේ වැඩපිළිවෙලත් එක්ක. ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම දියර කිරි භාවිතාව තුලින් මිලියන 100ක වැඩපිළිවෙලක් ලබන අවුරුද්ද තුල ක්‍රියාත්මක කරනවා. අපි දන්නවා අද විවිධ නම් වලින් කිරිපිටි වර්ගවල නම් කියනවා. අද පොඩි දරුවට ඒ කිරිපිටි පැකට් එක නැත්තම් බඩගින්න ඉන්නවා කියලා මේ ටීවී වල කියන එහෙම නැත්තම් විද්‍යුත් මාධ්‍ය වල කියනවා. අපි ඒක දකිනවා. හැබැයි දියර කිරි අපේ දේශීය නිෂ්පාදනය වැඩි කරලා ඒ තුලින් ජනතාවට යහපත් අවස්ථාවක් ලබා දෙනවා නම් මං හිතන්නේ ඒක තමයි රජයක් හැටියට කළ යුතු කාර්යභාරය කියන එක අපි දකිනවා. ඒ නිසා ඒ දියර කිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා වගේම එදා අපි දැක්කා අපේ ප්‍රදේශය තුල මේ ලංකාව තුල අපේ තිබ්බා කංකසන්තුරේ සිමෙන්ති සංස්ථාව තුල්ලිරිය පෙහෙකම්මල කැලණි ටයර් එක උපාලි ෆියට් එක වාලච්චන කඩදාසි ඔරුවල වාහනේ එහෙම කියලා අපේ රටේ අපිට තිබිච්ච ආදායම් උපයන්න පුළුවන් උත්පාදනය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපරට තුල තිබ්බා. හැබැයි මේ එක දේශපාලන නායකයෙක්වත් ඔය කණ්ඩායම් වශයෙන් බෙදලා ඉන්න එක නායකයෙක්වත් තීන්දුවක් ගන්නවද මේ රටේ එකට එකතු වෙලා නැවත වාරයක් අපි මේ නිෂ්පාදනය එකතු කරගෙන අපි පිටරට විකුණලා අපිට ඩොලර් රුපියන්න පුළුවන් කියන කාරණාව. හැබැයි මේකක්වත් නෑ කුහකකම් වලට කුහක හිත්වලට තමන් හෙට කොහොමද දේශපාලන වශයෙන් ගොඩනගන්නේ කියන කාරණාව මතක තියා හිතාගෙන තමයි අද ඒ අය ජීවත් වෙන්න උත්සාහ කරලා තියෙන්නේ. එසේ හැමදාම මේ රාජපක්ෂ හොරා හොරා කියලා කියනවා. මේ ආණ්ඩු පක්ෂයෙන් මිනිස්සු හොරා හොරා කියලා කියනවා. අපි කියන්නේ යනවාද සජිත් ප්‍රේමදාස සංස්කෘතිකාර මුදලේ හොරා කෑවා කියලා අර මේ විකරණාධිපති කියපු කතාව අපි කියන්නේ යනවාද? හැබැයි අපි කියන්න දෙයක් නෙමෙයි. රටේ මිනිස්සු දැක්කා රටේ පත්තරවල ගියා. රටේ ටීවී විද්‍යුත් මාධ්‍ය වල ගියා. ඒක සජිත් ප්‍රේමදාස සංස්කෘතිකාර මුදලේ ඉඳලා හොරා කපෙක් ගැන. ඒක ගැන කතා කරන්න නෑ. තමන්ගේ ඇඟේ තියෙන පොල් පරාලේ හොයන්න නැතු අනුන්ගේ ඇහි තියෙන ඉදිකට්ට හොයන්න යන මිනිස්සු සාපි විපක්ෂයට කියනවා. අද මේ තමුන්නාසල අපි එකතු වෙලා මේ දේශපාලන වශයෙන් එකතු වෙලා කරන්න යන වැඩපිළිවෙල ඒ දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තමුන්නාසල අපි කුවකන් නැතු එකතු වෙන්න ඕන. මෙතනින් යමක් ලැබෙන්නේ නැත්නම් එහා පැත්තට පනලා එහා පැත්තේ ඉඳලා ඒක විනාශ කරලා ඒක ක්‍රියාත්මක කරන්න නෙමෙයි ඕනේ. අපි දන්නවා මේ රටේ ලොකු ආර්ථික පසුබෑමකට අපි ලක් වුණා. තෙල් ටික අපිට නැතු වුණා. අපිට විදුලිය නැතු වුණා. අපි දන්නවා අපිට ප්‍රශ්න ටිකක් අපිට මූණ දෙන්න සිද්ධ වුණා. හැබැයි අපි මේ ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙද්දී එදා නොරොච්චෝලේ තාප බලාගාරය හැදුවේ නැත්තම් මහින්ද රාජපක්ෂ අද මේ රටේ 90%ක් අපි ඉන්නේ කරුවලේ. ඒ කුහකකන් තියාගත්තු මිනිස්සු අද මොකද්ද සිද්ධ වුණේ? හදන්න ගියාද අන්තිමේදී? මොකද්ද උනේ උතුරු ප්‍රදේශයේ හදන්න ගිය ඒ තාප බලාගාරේ හදන්න ඉඩ දුන්නද? හැබැයි ඒ කුහකකම් මත තමුන්නාසලා ඒ නොකරපු නිසා අද මේ රටේ මිනිස්සු ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ ප්‍රශ්න රාශියට මුහුණ දෙනකොට අපි දැක්ක තරුණ කණ්ඩායම් විවිධ වශයෙන් මේ විද්‍යුත් මාධ්‍ය භාවිත කරමින් එමෙත සෝෂල් මීඩියා භාවිත කරමින් තරුණ කණ්ඩායම් වශයෙන් තරුණයෝ අද යහමකට යනවා වගේම නොමකට යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. උදේ පාන්දර පත්‍රයේ විස්තරය කියන එක කියන්නේ තමන්ගේ හිතේ තියෙන විස්තරේ. පත්‍රයේ ලියලා තියෙන විස්තරේ කියන්නේ නෑ, පත්‍රයේ විස්තරේ කියන මිනිහා. මිනිහා කියන මිනිහාගේ හිතේ තියෙන විස්තරේ. මේකද මානව හිමිකම? රටේ මිනිස්සුන්ගේ මානව හිමිකම් ගැන කතා කරනවා. රටේ මිනිස්සුන්ගේ මානව හිමිකම් ගැන කතා කරනකොට එක එක්කෙනාට විවේචනය කරන්න තරම්ගේ පත්‍රයේ විස්තරය කියන මිනිහට කියන්න පුළුවන් නම් ඕකද මේ රටේ තියෙන මානව හිමිකම කියන එක මම අහනවා. එසා අපි දැක්ක මේ රටේ විවිධ වතෙන් ආරක්ෂක ප්‍රශ්න තිබුණා, ගැටලු නිර්මාණය වුණා. අපි දැක්ක දා පහුගේ කාලේ මේ රටේ අරගලයත් එක්ක මේ රටේ අහිංසක ජනතාව ජීවත් වීමේ බයක් ඇති කරා. සල්ලි තියෙන මිනිහා මහපාර යනකොට ඌව මංකොල්ල කයි කියන බය ඇති වුණා. වෙඩි තියලා ඩායි කපයි කොටයි කියන බය ඇති වුණා. එහෙම තත්ත්වයක් මේ රටේ ගොඩ නැගුණා. බොහොම අමාරුයි රනිල් වික්‍රමසිංහට පින් සිද්ධ වෙන්න අදේ තත්ත්වය සමනයටපත් වුණා. නැත්තම් අද මේ පාර්ලිමේන්තුවේ
ගරු නියෝජ්‍ය කාරක සභාවේ සභාපතිතුමා මුලසුනේ ගන්නවා ඇති.
Honorable member, please continue the speech.
ඒ නිසා මම අහනවා ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අද මේ 225 එපා කියන තැනට ගොඩ නැගුවේ මේ 225 ඇතුළේ ඉඳගෙන ඉන්න මිනිස්සු. අපි එදා පාර්ලිමේන්තුව නියෝජනය කරලා ගමේ යම්කිසි සංවර්ධනයක් වැඩපිළිවෙළක් කරන්න අපි බොහොම උනන්දුවෙන් බලන් හිටියේ. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගත්තාම එහෙම විශේෂයෙන්ම අපි තමයි අවාසනාවන්තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මොකද හේතුව රටේ අපි කරන්න ගිය වැඩපිළිවෙළ එදා සංවර්ධනය කරමින් පැවතිච්ච වැඩපිළිවෙළ අපිට අද කරගෙන යන්න බැරි වුණා රටේ මේ ආර්ථික විවසනයත් එක්ක. ඒ නිසා අපි කියනවා අපේ ගම්වල අපිට අද ප්‍රශ්න තියෙනවා. අලියෙක් පන්න ගන්න ක්‍රමයක් නැහැ. අපේ ගමේ ප්‍රශ්න තියෙනවා. යන්න මාර්ග පද්ධතියක් හරියට
නැහැ.
අපේ රටේ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න විසඳ ගන්න අපිට ක්‍රමයක් නැහැ. එසා මම අහනවා ඔය ඉන්න විපක්ෂයේ කණ්ඩායමෙන් අපේ රට බේරගන්න වැඩපිළිවෙළක් තියෙනවා නම් මොකද්ද අපි කළ යුතු වැඩපිළිවෙළ? අපේ රටට ආයෝජකයෙක් ගෙන්න ගන්න ඕන. අපේ රටට අවශ්‍ය කරන විදේශ විනිමය ගෙන්න ගන්න ඕන. හැබැයි විදේශ විනිමය ගෙන්න ගන්න සුද්ධෝ ටික ලංකාවට එනකොට මොකද කරන්නේ? මහා පාට පැනලා කියනවා එන්න එපා තොපි එකෙක්වත් මේ රට විනාශයන් කියන පරමාදර්ශී ඒ අවස්ථාව තමයි කියන්නේ. අපි දැක්කව ඉස්සරහා ඉන්න මිනිස්සු සමහරක් තප්පුලනවා මේ පාර්ලිමේන්තුවට යට හැංගිලා තප්පුලනවා මේව විනාශ කරලා දාන්න ඕන කියලා. එහෙම කියපු මිනිස්සු අද කුහකකන් ඇතුව ඔය සීට් වල ඉඳගෙන ඉන්නවා. ඒ නිසා අපි කියනවා මේ වෙලාවේ මේ විදේශිකයෝ ලංකාවට ගෙනල්ලා මේ ආර්ථික මරමස්ථාන වැඩි දියුණු කරලා ඒකට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක තමයි අපි අරගල තුලින් ලබා ගන්න මේ ජයග්‍රහණය කියන එක මතක තියා ගන්න ඕනේ. අපි දැක්කා එදා දේශපාලන නායකයන්ගේ හිත්වල තිබිච්ච සමහර දේවල් අද මේවත් එක්ක වෙනස් වුණා. ඒ වගේම රටේ හිටපු මේ රාජ්‍ය නිලධාරීන්ගේ සමහර දේවල් මෙවත් එක්ක වෙනස් වුණා. සමහරක් උදවිය බය වුණා. ඒ අරගල හොඳයි. හැබැයි අරගල වලට මුවා වෙලා රට විනාශ කරනවා නම් ඒව නෙමෙයි අරගල කියලා කියන්නේ. රටට අවශ්‍ය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඒ දේශපාලන වශයෙන් අපිට කරන්න පුළුවන් මොනවද කියන යුතුකම පක්ෂ පාට ජාති ආගම් ભેදයෙන් තොරව ක්‍රියාත්මක කරනවා නම් ඒක තමයි අපිට වඩාත්ම බලපාන්නේ කියන එක මතක් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අවසාන වතාවට අද විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කරන්න හදනවා. ඒක ඇත්තම හොඳ කාරණාවක්. අපිට ප්‍රශ්නයක් තියෙනවා විදුලි බලයේ ප්‍රශ්නේ පිළිබඳව.
Please wind up.
විනාඩියක් දෙන්න. අපිට ප්‍රශ්නයක් තියෙනවා විදුලි බලයේ ප්‍රශ්නය පිළිබඳව. එක තාප බලාගාරයක් හදන්නේ නැතුව, එක සුළං විදුලි බලාගාරයක් තව හදන්නේ නැතුව, එක සූර්ය බල ශක්තිය ගේන්නේ නැතුව අපේ රටේ කොහොමද අපි ජීවත් වෙන්නේ? ඒකට අවශ්‍ය රාජ්‍ය වැඩපිළිවෙල කරන්න ඕනේ විදුලි බල බණ්ඩලේ නිලධාරීන්. ඒ නිසා නොරොච්චෝලේ බලාගාරයේ ගෙනාපු වැඩපිළිවෙලත් එක්ක රට ස්වයං පෝෂිත කරගන්න පුළුවන්කම ලැබුණා නම් ඉදිරියේදීත් අපි ඉල්ලීමක් කරනවා මේ රටේ මේ කුහක දේශපාලඥ ඔක්කොගෙම පුළුවන් නම් අපි ඔක්කොම එකට එකතු වෙලා එක පොකුර ඉඳගෙන මේ වැඩ පිළිල ක්‍රියාත්මක කරන්න කියලා මම එක උදාහරණයක් කියලා නවත්තන්නම් ගරු මේ සභාපතිතුමනි. මේ ඔක්කොම දේශපාලඥ එක වලකට දාලා පෙන්වන්න, එක වලකට දාලා පුළුවන් නම් එකෙකුටවත් ගොඩ යන්න පුළුවන් ඒද කියලා යන්න බෑ. ඇයි? ඇඳිවත ඉරාගෙන වත් එකට එකතු වෙලා යන්නේ නැහැ. එකට එක කකුලෙන් ඇදලා බිමට ඇදලා දානවා. ඒක තමයි ওই දේශපාලඥයෝ සියලු දෙනාගේම තියෙන ක්‍රමවේදය. ඒ නිසා ඒ වෙනස් කළ යුතුයි. ඒ වෙනස් කරන තමුන් වහන්සේලාගේ සහය ලැබෙන්න කියන ආදරණීය ඉල්ලීම කරමින් මම නියැලෙන බොහොම ස්තුතියි.
Thank you. Honorable Rauf Hakim, you have 9 minutes. 19 minutes, sorry.
Thank you. Bismillah ar-Rahman ar-Rahim. Honorable Deputy Chairman of Committees, I am pleased to say a few words on the contents of the budget speech made by His Excellency the President. President Ranil Wickremesinghe perhaps, maybe when you compare with his predecessors, with the exception of late President J.R. Jayawardena, would be the most economically literate president that we have got. So it is for that reason that sometimes when you look at the fundamentals of the budget that he has presented, there's not much for us to criticize because of the dire economic circumstances in which we are now placed. It is inevitable that we follow a different path than what we have followed earlier. So he has laid out the details of the framework within which this budget has been presented. In my speech, I would deal with some of the elements with some bouquets and some with brickbats, depending on the perception that we in the opposition have towards the proposals that have been made. Now, primarily speaking, first of all, let me point out about the civil liberties in this country. For us to have a stable economy, for us to have proper judicial and law and order background, it is important for us to ensure that the people accept the rulers as legitimate. There is a question of legitimacy of this regime after what took place in the country from mid-April up to mid-July. We saw groundbreaking incidents which are now part of history. Now, be that as it may, it is very, very essential for us to ensure that we don't abuse the Prevention of Terrorism Act to deny civil liberties for the people in this country. Now I am talking about Vasantha Mudaligaye and Venerable Sri Dhamma, who are held in custody for several days on end.
Today, 90 days today.
Today is 90th day, and tomorrow there is going to be a massive protest. Now why are we heaping upon ourselves this misery? Why cannot we give them bail?
Protest today.
See, the protest is going to start today, I am told by Field Marshal Fonseca. So that being the case, now we gave an assurance to the Human Rights Commission in Geneva that we will follow a moratorium on the PTA until we reform the PTA. But we brought some cosmetic changes. That's about all. Now the entire international community is questioning this. Then how could we expect investors to come to this country when they see this kind of law and order situation. We are just heaping upon us unnecessary hardships. We are trying to suppress protests. We are trying to use the, or rather abuse the Prevention of Terrorism Act. So these are issues regarding which there are a lot of criticism. But then when it comes to the framework of this budget, let me go and describe the causality and the genesis of the economic, the dire economic circumstances in which we are. Now there are some historical trends. Now we know at independence we were only second to Japan in the socio-economic indicators. Right? It so happened now Japan is somewhere else and we are at a different position. We are now declared ourselves bankrupt. I would like to ask the His Excellency the President. He attended the funeral of late Prime Minister Shinzo Abe. Lot of expectations were created that he was going to get some bridging finance or some assurances from Japan for some bridging finance to tide over this difficult period. We expected him to say something about it in the budget speech. None was mentioned. But surprisingly, the Prime Minister's office in Japan or the Foreign Ministry spokesman also sought to deny certain statements made by our President's entourage after the meeting with the Japanese Prime Minister. So what happened to the bridging finance that was to come? So today I see from the papers, well, I am told that the Japs are waiting for Chinese to agree regarding the debt restructuring of theirs. Now, I am told today in the papers, in the Economic Times, or rather the economic pages of Daily Mirror, China Development Bank team is in town for talks. A team of China Development Bank officials have arrived in Sri Lanka and held talks on projects financed by them and the way forward, the minister said. CDB is one of the largest foreign lenders to Sri Lanka. So it goes on to say this. So maybe that the Japs are waiting now for the Chinese to give the nod. But then that was not the promise that was made. So anyway, be that as it may, now we have, as I told you, we have various historical factors. Now those are matters, now we have had two civil wars, we have had civil disturbance in this country, we have had a prolonged war and a war against terrorism for 30 odd years. But at the conclusion of the war, then we went on a spending spree. We were a lower middle income country. At that time, we had enough access to concessional finance. Subsequently, when we became a lower middle income and subsequently a middle income country, right, we lost access to concessional finance, but then of course the international financial markets were open to us. So we went on a borrowing spree. And finally, what has resulted is that because of the indiscipline that we had to suffer this fate. Now, there are other exogenous factors like the COVID-19 pandemic, then the Easter Sunday attacks, also the Ukraine war. All of this have added on to the problems that we have now been faced with. But then, added to that is the man-made problems that we brought upon ourselves. The misguided policy issues, the ban on chemical, overnight ban on chemical fertilizers, then on the cutting the exact, or rather doing away with the revenue proposals, taking away the tax cuts that were introduced, almost 600 billion rupees were lost, all of which exacerbated this issue. So now, in order to come out of this problem, I don't think we are at cross purposes with the President when he talks about the experience that he explained about the Vietnamese Prime Minister way back when he was in 1990s, when he was Minister of Industries, when they came for advice. The Sri Lankan foreign reserves was in the range of about 2.1 billion then. The Vietnamese foreign reserves were only $1.3 billion. Today, it's at 100 billion. And where are we today? We are only at 3.5 billion. That too is questionable. So these are issues that we are not at cross purposes with the president's statement here. Similarly, he talked about the Prime Minister Lee Kuan Yew's cynical remark about Mrs. Bandaranaike and her policies. That to quote his own words. Now he says, 1950s, Lee Kuan Yew once mentioned the following: in Singapore, I followed the hard but right path. Sri Lanka's Bandaranaike followed the popular path. Now, over a period of time, this has been the problem. It is a toxic mixture of populist politics, and added to that is the our compulsive preoccupation in trying to have entrenched entitlement culture. Now, people want all freebies, everything free. Now, this is what has resulted in this dire economic circumstances that we are faced with. Therefore, now what we did was continuous fiscal deficits over a period of time. Then fiscal deficits were financed by the Treasury all the time, forgetting the fact that there was always a revenue shortfall. We never reached the ambitious levels to which the revenue was to be collected. Now, even now, this budget talks about another almost 3,500 billion rupees in revenue. Is it realistic? Could we reach this target? Of course, the tax revenue will increase with the VAT based on inflationary position, that is, the inflationary prices will result in to a certain amount of tax being collected. But then we have to opt, we have to try and see whether these reforms that have been suggested. Now, let me talk about the... Now, our problem has been always the fiscal forbearance on the monetary side. The monetary policies have got to go along with it has to adjust itself when there is some fiscal forbearance. This has always happened, and that is why way back when Indrajit Kumaraswamy was the governor, it was decided that the central bank will not participate in the primary auction for treasury bills. A decision was taken, but if that decision is to be implemented today, the government will be in much more difficult situation. They will not be able to resort to this so-called high-powered money printing through the central bank participating in the primary auction of the treasury bills. Huh? You have stopped it, you say, but then the fact is the amount up to date, now up to 31st of August, 3,800 billion. So that's off the books. Now you roll it over, and you don't show it. But of course, you can't hoodwink the IMF. IMF knows that this is the position. So IMF is quite aware of what's happening. So therefore, now we need to, of course, the president talks about the state-owned enterprises reform. Now price, the we have to try and see the cost-reflective prices. Pricing has already started with the now petroleum products, and thereafter now electricity, water. We have now begun to try and implement what has been agreed at the staff level with the IMF team. Right? But in the meantime, How about disposal of assets? Now, there is so much of low-hanging fruit that we can get rid of. I'm opposed to what others in the opposition trying to talk about not to privatize the insurance corporation, not to privatize some other water's edge and various other. These are low-hanging fruit we can get rid of easily. But then the question is there must be some transparency in how and how the final deal is struck, and this house must be kept informed as to what is going to happen. But in the meantime, the president also is talking about, then there is importance in this independence of the central bank. Now, independence of the central bank and this political fujigraphing with the central bank, we'll have to stop. We have two good officials. The governor is a central banker himself, then the treasury secretary himself is also somebody who has come from those traditions. So we have good officials who are in charge, but then they must be given the independent role to play. They must, then also we must bring the Fiscal Responsibility Act. Fiscal Responsibility Act is something that, though we have it, it lacks teeth. If there is a violation, there must be some punishment. Something must be imposed against the people who violate the Fiscal Responsibility Act and its provisions. So these are things that we have to try and do. Then the other is a business climate, the Doing Business Index. I'm told there's a committee now appointed and that some proposals are expected. I would like to also refer to some important suggestions made by the committee that has been appointed by the first report of the subcommittee in identifying short and medium term programs related to economic stabilization of the National Council. Now, I also participated in some of the discussions. Honorable Champika Ranavakar, I think this is relevant to you, Honorable Minister of Health. He has made some important suggestions regarding the purchase of essentials. Now, we have to find, now I know vessels are staying outside with loads of fuel, but we can't find the dollars to pay. So days on end, they are anchored outside the harbor, and then we have to pay demurrage charges. We have had the similar experiences with medicines for your to purchase the medicines, we face the same problem. We have to find the dollars to purchase medicines. Now here, there are some important suggestions made by the committee, the subcommittee on by the National Council, appointed by Parliament after the latest reforms. Important suggestions have been made. It is reported that a sum of approximately rupees 160 billion is spent on importing pharmaceuticals annually, and 85% of that is spent on imports, US dollars 380 million. Out of that, nearly 45% is public expenditure and 55% is private expenditure. Now here, there is also a suggestion that National Medicine Regulatory Authority, NMRA, regulates 14,000 different medicines. An independent expert committee should analyze these approved medicines and make arrangements to reduce their quantity.
Honorable Member, you have one
the
more minute.
The importation of different varieties of medicines belonging to the same brand should be limited on the recommendations of an expert committee. These are some of the suggestions that are being made to issue guidelines on emergency procurements by bringing the government procurement to 2 to 3 weeks. The aforesaid guidelines should be rescheduled to fall in line with the standards of various international institutions such as the Indian Line of Credit by which the provisions have been received, the World Bank and the Asian Development Bank. Now, these are some suggestions. Yes, these are all very, very important suggestions. And similarly, how many minutes do I have?
Your time is already over.
Finally,
Honorable K.L. Rambakala.
I'll be finished. You can comment when you are speaking.
Honorable now, Minister. Honorable Rauf Hakim, please.
Yeah.
Wind
so
up.
I'm winding up. Now, similarly, on transportation, also some important suggestions have been made. I think these are all matters that the government must take into account. And all in all, we find, though there are some criticisms, then the other thing is unnecessary expenditure. The expenditure cuts. Now, defense expenditure has been increased by many billions. You see, this Akureyagoda building. Why can't we wait for a few more years? Why do you have to spend such a large sum of money for your defense secretariat? These are all, this is why this, there is some issues here. Of course, the Honorable President, His Excellency the President, had a smooth run in presenting the budget. There was hardly any heckling, except for that Triloka Vijayapatra nonsense, when he spoke in parables about Ganja, right? People were heckling him in the house. Apart from that, he didn't have any other heckling. Therefore, there is some kind of understanding on both sides of the aisle about the dire circumstances in which we are, and then we have accepted the broad framework, but then some of the policy issues, we have some disagreements, but still,
Honourable Member, please wind up.
Coming to approve this budget, I think we will look at it while we discuss it as an opposition together and decide what we should do, but in the meantime, let me congratulate the President on his maiden budget, and since he is perhaps the most literate economically, apart from D.R. Jayawardena, among all the other presidents we have had, we expect him to fulfill the promises that have been made in time without wasting much of public expenditure on issues like this. Thank you.
Thank you. Honorable Minister Dr. Kehli Rambukala, you have 20 minutes.
Ulasana Karu Mantri Tumani Karu Hakim Peter Poemastha Tumata Pasua සාකච්ඡාවට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම ගැන මම ප්‍රථමයෙන්ම සතුටු වෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ තාමත්ම අපහසුතාවයන් මැද්ද ඉදිරිපත් කරලා තියෙන අයවැය සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීමට සහභාගී වීමට අවස්ථාව ලැබීම සම්බන්ධව. මම මේ සහභාගී වෙන 27 වෙනි අයවැය විවාදය. හැබැයි 26 වෙනි විවාදය ගත්තොත් සහ 26 සිට 1 දක්වා ගත්තොත් බොහෝ දුරට අපි දැක්කා එක හා සමාන්තර කරුණු ගණනාවක් එකෙ තිබ්බ. පොඩි වෙනසක් මේ අයවැය වෙලා තියෙනවා. අයවැයක් හැටියට ලොකු වෙනසක් වෙලා තියෙනවා. ආකල්ප හැටියට පොඩි වෙනසක් වෙලා තිබෙනවා. සමස්තයක් හැටියට විවේචනය කරනවට වඩා යම් යම් අවස්ථාවලදී මේ තියෙන තත්වයන් තුළ ගෙනියන අයවැය විශේෂයෙන්ම දැන් හගෙන් මැත්තමගේ අවසානය ගත්තොත් යම් කිසි සාධනීය තැනකට ගෙනහලා තියෙනවා. අපි අවුරුදු 75ක දේශපාලනයක් ගැන කතා කරනවා. අවුරුදු 75ක් කණ්ඩායම් දෙකක් විසින් තුනක් විසින් විවිධ ආකාරයේ දේශපාලනය කරයි. ඒ වගේම කල්පනා කරා කතා කරා 52 per capita income එක 90යි ජපානයේ අපේ 89යි එහෙම තිබ්බකේ අද තියෙන වෙනස ගැන කතා කරා. හැබැයි අපිට අමතක කරන්න බෑ මේ අවුරුදු 75 ඇතුළත අවුරුදු 30කට ආසන්න කාලයක් මේ රටේ මහා විනාශකාරී යුද්ධයක් තිබ්බා. අපි සංචාරක ව්‍යාපාරයේ ලක්ෂ 25ක් 30ක් බලාපොරොත්තු වෙනකොට ඒක ලක්ෂයට බැහැලා හෝටල් ක්ෂේත්‍රයේ වැහිලා ඒ කටයුතු කරපු සියලු දෙනාට ණයබරින් මිරිච්ච ඒ අමිහිරි අතීතයක් අපිට තිබුණා. ඒ වගේ 1954 ගත්තොත් හර්තාල් එක හැටියට මේ රටේ අනවශ්‍ය ප්‍රශ්නයකට මුල පිරුවයි කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම 71 මේ රටේ මහා දැවැන්ත විනාශයක් ඇති වුණා. ඒ වගේම 88 89 කාලේ අවුරුදු 10කට 15කට විතර බලපාන බස් 600ක් ගිරි තියෙන තැනක ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය ගැන අද කතා කරමු. මේ රටේ ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බ සංස්කෘතියක් එක්ක තමයි මේ අවුරුදු 75 ගිහිල්ලා තියෙන්නේ. මේ අවුරුදු 75 ගත්තොත් ඒකෙන් අවුරුදු 40ක් විතරව රට විනාශ කරපු තැනකට තමයි මූලික වශයෙන්ම ගෙනිහත්තේ. ඒකට කාරු හරි කියන්න පුළුවන් හිටපෝ අය වග කියන්නට ඕනේ. ඒ ගෙනිච්ච ක්‍රමවේදයට වග කියන්න ඕනේ. හැබැයි ප්‍රායෝගිකව මහ පොළවේ ඇත්ත තමයි මේ අවුරුදු 35න් අවුරුදු 40ක් විතරව රටක අනාගතයක් ගැන හිතගෙන හිතනම නෙමෙයි විනාශකාරී වැඩ. අන්නවා අවුරුදු 30ක තිබ්බ යුද්ධනේ ලංකාවේ තිබ්බ හෝටල් පහටම බෝම්බ ගැහුවා. ප්‍රධාන තරු පහේ මහ බැංකුවර බෝම්බ ගැහුවා. ඒ වගේම ආගමික සිද්ධාස්ථානවලට මේ රටේ ජාති ආගම් කුල ભેද බලන්නේ නැතුව ඝාතනය සංස්කෘතියක් තිබ්බා. මේ ඔක්කොමත් එක්ක තමයි අපිට මේ අවුරුදු 75 යන්න සිද්ධ වුණේ. අද වෙලා තියෙන සත්‍යය මොකක්ද? අද වෙලා තියෙන தত্ত্বය මේ අයවැය. අම හකීම් මහත්මයාත් එක්ක එකඟ වෙන ප්‍රමේයම හෝ එදා අයවැය දවසේ එළියට ඇවිල්ලා කිව්වා conceptual budget කියලා. හරියටම හරි. මේ අයවැය දිහා අපි බලලා මේ අයවැයේ අපි ගත්තොත් කරුණු කාරණා මේ capital expenditure එහෙම නැත්නම් මේ වගේ දේවල් ගොඩනගන්න යනවා එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මේක අනාගතයකට ගොඩනගන්නට පුළුවන්, අනාගතයක් ගැන හිතන්නට පුළුවන්, වර්තමානයේ අරදෙන ඩෝල් අවුට්ස් ටික එහෙම නැත්නම් කාරුවරි සතුටු කරන දේශපාලන විද්‍යාවක් තුල වෙන වැඩපිළිවෙලක් නෙමෙයි කියන එක අපිට පැහැදිලිව පේන්න තියෙනවා. ඒක හොඳ දෙයක්. මෙතෙක් කල් උනේ මොකද්ද? අයවැය ඉදිරිපත් කරන කට්ටිය කියනවා අපි ලෝකේ තියෙන හොඳම අයවැය ඉදිරිපත් කරයි කියලා. විපක්ෂය කියනවා ලෝකේ තියෙන ජරාම අයවැය ඉදිරිපත්. දෙකොල්ලෝ වෙන ගන්නවා. ඇත්තටම මම කල්පනා කරේ දවස් ගාණක් වෙන නාස්ති කරනවට වැඩිය කෙනෙකුට හොඳ කතිකයකට පය දෙකක් දීලා අනිත් පැත්තටත් පය දෙකක් දීලා හොඳ කියන්න පය දෙකකුයි නරක කියන්න පය දෙකකුයි දීලා මේක සම්මත කරන්න හරි ඉඩක් දුන්නා නම් මම හිතන්නේ ඊට වැඩිය හොඳයි කියලා හිතනවා. මොකද කාලය නාස්ති කරන්නේ නැතුව ඒක කරන්න තිබ්බා. හැබැයි මේ අය වැයේදී මම දකිනවා සුබවාදී කරුණු කරනා ගණනාවක් විපක්ෂිනුත් මතුවෙනවා. ඒක ඉතා හොඳ මම හිතන්නේ පූර්වාදර්ශයක්. මොකද අපි ඔක්කොම දැන් උදාහරණයක් ගත්තොත් මේ අයවැයේදී විවිධ විග්‍රහයන් තිබ්බා. අයවැය හොඳ නරක සම්බන්ධව ඒත් යම් විග්‍රහයන් තිබ්බා. ඒ විග්‍රහයන් පහුගිය අයවැයගේ දරුණු ලෙස මෙලෙච්ච ප්‍රහාරයන් හැටියට මම දකින්නේ නැහැ සුබවාදීව. එනිසා මම මේ අයවැයේ හොඳ නරක ගුණ අගුණ එහෙම නැත්නම් මේකේ තියෙන මුදල් වෙන් කිරීම
සම්බන්ධව
පොඩි ඇමතිතුමා කැමති නම් පොඩි කරුණු පැහැදිලි කර ගැනීමක්.
Honorable member, this is not a point of order.
Point of order. ඔබතුමා වෙලාව දෙනවද? ඔබතුමා නිශ්චිතවම පැහැදිලි කළා මේ අයවැයේ වෙන් කළා තිබුණාට මේ ප්‍රාග්ධන වියදම් දරන්නේ නැහැ කියලා.
මොකද්ද මට ඇහෙන්නේ හරියට?
ඔබතුමා දැන් සඳහන් කළා මේ අයවැය ලේඛනයේ මගින් කිසිදු ප්‍රාග්ධන වියදමක් දරන්න සූදානම් නැහැ කියලා. නමුත් අයවැය ලේඛනයේ මාර්ග හදන්න විතරක් රුපියල් මිලියන 5000ක් වෙන් කළා තිබෙනවා. එතකොට ඔබතුමා ප්‍රකාශ කරන්නේ මේ වෙන් කළා තියෙන එක නිකන් නොමිනල් අගයක් විදිහට වෙන් කළා තියෙන එකද? එහෙම නැත්නම් ඇත්තටම මේක මේ අපිට මවාපෑමක් ඉදිරිපත් කළා තියෙන කරුණක්ද කියලා දැනගන්න කැමති මම.
මිල 5000 මිලියන 5000ක් කියන්නේ බිලියන 50ක්. බිලියන 110ක් ගෙවන්න තියෙනවා. එනිසා බිලියන 5000යි බිලියන 5යි. ඒ කියන්නේ බිලියන 110ක් ගෙවන්න තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අර්ථය තේරුම් ගන්න ඕනේ. එතකොට අපි ගෙවන්න තියෙන මුදල් එකක්වත් ගෙවලා නැහැ මේ මොහොත වෙනකොට. අපි කවුරුත් දන්නවා ගංගමලෝය කරපු සංවර්ධන වැඩවල මුදල් වල තියෙන ප්‍රශ්නේ. ඒ නිසා සංකේතවත් හැටියට අපිට account එකක් දාගන්නට ඕනේ, අපිට vote එකක් දාගන්නට ඕනේ. ඉදිරියේදී අපිට මුදල් ලැබුණොත් හරි ඒකට දෙවසි වෝට් එකක් තිබිය යුතුයි. ඒ නිසා ඒක සාධාරණ විය යුතුයි. මොකද හේතුව සංකේතවත් වෝට් එකක් එතන තිබිය යුතුයි. ඒ නිසා ඔබතුමියාගේ ප්‍රශ්නේ එකයි. ඒක බොහොම පැහැදිලි. ඒ නිසා ඔබතුමා කියන විදිහේ ඒ විඥානයේ උදාහරණයක් මම කියන්න හොඳ විදිය. සංචාරක ව්‍යාපාරය දිනු කළ යුතුයි. මිලියන 50යි වෙන් කළා තියෙන්නේ. හැබැයි මිලියන 50 වෙන් කළා තියෙන්නේ සංකේතවත් විදිහට වෝට් එකක් තියා ගන්න ඕන නිසා. අපි බලාපොරොත්තු වෙන අප්‍රේල් මාසේ මේ මාසේ වෙනකොට අපේ සාකච්ඡාත් එක්ක යම් කිසි විදිහේ ප්‍රගතියක් ඇති වුණොත් ඒ ප්‍රගතියත් එක්ක ඒ වටපැතිලේ මැද්දේදී මුදල් වෙන් කරන්න හැකියාවක් තියෙනවා. දැන් මේක සරල අයවැය ඉදිරිපත් කිරීමක් ගරු මන්ත්‍රීතුමා. ඒ නිසා බොහොම පැහැදිලිව මේ අර සුපුරුදු ආකාරයේ අයවැයක් නොවන බව සඳහන් කරන්නට ඕන. ඒ වගේම තමයි අද මේ සමා අද මෙවර අයවැය තුල අපේ එනම් දේශපාලඥයාගේ භූමිකාව ගැන සංවාදයක් ගොඩනගෙන්න ප්‍රමුඛත්වයක් ලබා දීලා තියෙනවා. දේශපාලඥයාගේ භූමිකාව සම්බන්ධව සංවාදයක් ඇති විය යුතුයි. දේශපාලඥයා හුදෙක්ම අදහස් කරපින්නාගෙන එහෙම නැත්නම් මේ අපි මේ කතා කරන අපේ ප්‍රතිපත්තිය, අපේ වැඩපිළිවෙල, අපේ ස්ථානව සාවරය කියලා. මම හිතන්නේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල වල සියල්ල පැත්තක තියලා සලසුමක් එක්ක අපි ඒකට කියනවා, අපි ගත්තොත් ඒකට අපිට ඉදිරිපත් කරන්න වෙන්නේ විශේෂයෙන්ම ඇක්ෂන් ප්ලෑන් එකක් හැටියට. අපි ඔක්කොම එක්කාසු වෙලා මෙතනින් එළියට එන වැඩපිළිවෙලක්, එහෙම නැත්නම් ඇක්ෂන් ප්ලෑන් එකකට. ඒ ඇක්ෂන් ප්ලෑන් එක එක්කෙනා එක එක්කෙනාගේ ප්‍රතිපත්ති වලට සමහරක් විට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ප්‍රතිපත්තිය කියන එක තුලහිර වෙලා හිටියොත් රට ගොඩනැගීමේ ඇක්ෂන් ප්ලෑන් එකක් හැටියට ගත්තොත්, දැන් උදාහරණයට ගත්තොත් මගේ මෙමෙතුමාගේ කතාවේද කිව්වා ප්‍රෞද්ගලිකීකරණය කරන එක, මම එකඟ වෙන්නේ නැහැ, මේ අය මගේම සගයන් මගේ පැත්තේ ඉන්න එකඟ නොවේ. මොකද අනිවාර්යයෙන්ම මේවා පෞද්ගලිකීකරණය විය යුතුයි. එහෙම නැත්නම් ප්‍රතිව්‍යුහයකට වචන මොනවා හරි කියවත් කියන්න පුළුවන්, මොන වචන කිව්වත් අවසානයේ රජයේ අවධානයෙන් අපිට රජයට තියෙන පීඩණයෙන් ඉවත් විය යුතුයි කියන එකයි. ඒක මූලික ප්‍රතිපත්තියකට වෙනස් වෙන්නත් පුළුවන්. සමහරක් විට සමාජවාදී ප්‍රතිපත්ති කියන, ධනවාදී ප්‍රතිපත්ති කියන, මධ්‍යම ප්‍රතිපත්ති කියන මේ ප්‍රතිපත්ති වලින් වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි මේ මොහොතේ අපි මේ ප්‍රතිපත්තිය කියලා ඒ ප්‍රතිපත්තිය රැඳීගෙනම හිටියොත් අපිට මේ ඇක්ෂන් ප්ලෑන් එක, එහෙම නැත්නම් අපේ වැඩපිළිවෙල, එකඟතාවයකින් එන වැඩපිළිවෙල, දැන් මේ කමිටීස් පත් කරලා තියෙනවා, දැන් කියෙව්වා මම හිතන්නේ අපේ චම්පික ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන එක. දැන් ඒකෙදි ඒක බැලුවොත් ඒකේ සමහරකට සමාජිකයන්ගේ මූලික ප්‍රතිපත්ති වලට පටහැනි අදහස්. ජනතාවේ මුක්ත ප්‍රවෘත්ති සමාජිකයෙක් ඉන්නවනම් සමාජවාදයේ 100%ක් විශ්වාස කරන ඒකට විරුද්ධ. හැබැයි ඒ කමිටියකින් දීලා තියෙන උපදේශ තමයි ඒ ප්‍රතිපත්ති කියන එක මොහොතකට තියලා ඇක්ෂන් ප්ලෑන් එක, එහෙම නැත්නම් වැඩපිළිවෙල අපි ඉදිරියට ගෙනියන්නේ කොහොමද? අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නට ඒ වැඩපිළිවෙල ගෙනියන්නත් ඒකමතිකව යම් යම් සම්මුතියන් එක්ක මේ වැටිච්ච වල, දැන් මේ වැටිච්ච වල කවුද හදන්නේ? අවුරුදු 75ක පාලනය, මම ඒකයි කිව්වේ අවුරුදු 75ේ පාලනය, අවුරුදු 40ක් විතරම මේ කියන කණ්ඩායම් විසින්ම මේ රටේ මහා විනාශයක් නැති කරපොහැ. එතකොට ජපානයේ 90 තිබ්බේක අපි 89 වෙනකොට ඒකට සංසන්දනය කරනවා නම් මම දැනුවත් විදිහට එහෙම අවාසනාවන්ත තත්වයක් ඒ රටවල් වල බිහිව මුණ දෙන්න සිද්ධ වුණේ නැහැ. අපිට ඒ අවසනාවන්ත තත්ත්වයට මුණ දෙන්න සිද්ධ වුණා. ඒකට අපි කාට හරි වැරද්ද පටවන්න පුළුවන්. අහවල් කාලේ ගත්ත අහවල් තීන්දුව, සිංහල ඕන්ලි තීන්දුව කියලා කිව්වා කාලකන්ණි කියන කතාව කිව්වා හිටපු ජනාධිපතිතුමා. එවැනි තීන්දු තීරණ වෙන්න පුළුවන්. හැබැයි මොන දේ වුණත් ඒ තීන්දු තීරණ පස්සේ ආපහු දුවනවද? එහෙසේ නැත්නම් හෙට දවසේ ඉඳන් ඉදිරියට දක්මක් එක්ක සියලුම කණ්ඩායම් එකට එක්කාසු වෙලා ඇක්ෂන් ප්ලෑන් එකක් ප්‍රතිපත්තිමය කියන දේවල් එකට තියලා ඒක පොඩ්ඩක් මොහොතකට පැත්තක තියලා වැඩපිළිවෙලක් එක්ක මේ ගොඩ එන්නට අපි උත්සාහ කරනවාද කියන තර්කය අපිට බාර ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පහුගිය කාලේ සමාජ දේශපාලන පෙරලියක් විසින් ඇති කරපු තත්ත්වය. දැන් මේකට කලක් අරගලය කියනවා විවිධ නම. හැබැයි මේක සමාජ දේශපාලන පෙරලියක් හැටියටයි මම දකින්නේ. ඒ සමාජ දේශපාලන ඒ පෙරලියට හේතුපාදක වෙච්ච කරුණු තිබ්බා. ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් පිරිමහ ගන්න බැරි තැනකට රටපත් වෙලා තිබ්බා. ගැත්ත. ඒක කොහොමද උනේ? ඒක ඇයි උනේ? ඒක වෙනම පරීක්ෂා කරන්න. ඒකට නිසියට නිශ්චිත වශයෙන්ම හොයා ගන්න පුළුවන් නම් ඔවුන්ට දනුවම් දෙන්න. ඒක වෙනම කතාවක්. හැබැයි ඒ සමාජ විප්ලවය ඇති වුණේ කොහොමද? තෙල් පෝලිම කැපැත්තකින්, ආහාර අඩුභාවය තව පැත්තකින්, ප්ලාස්ටික් හොයා ගන්නට බැරි තව පැත්තකින්, රුදුලිය පෑදුල හක් කැපෙන. එතකොට සමාජ පෙරලියක් එක්කයි ඇති වුණේ. මේක මේ එක එක්කෙනාට එහෙම නැත්නම් අරගලයට මේ අරගලයට මේ සංගමයට නෙමෙයි, සමාජ පෙරලියක් ඇති වුණා. මධ්‍යම පන්තිය, පහළ මධ්‍යම පන්තිය ඒ පෙරලියට දායක වුණේ. ඔවුන්ගේ ඊගාව සැලස්පක් තිබ්බේ නැති එකත් පැහැදිලිව පේනවා. ඔවුන්ට තිබ්බ පීඩණයට ඇතිවෙච්ච සමාජ පෙරලිය තමයි එදා අපිට අත්දකින්න සිද්ධ වුණේ. ඒ සමාජ පෙරලිය හරහා පුරවැසියා වෙනස් වෙලා නැහැ. හැබැයි දේශපාලඥයා වෙනස් වෙලා තියෙනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා තියෙනවා. දේශපාලනයාගේ භූමිකාව වෙනස් වෙලා තියෙනවා. වෙනස් විය යුතුව තිබෙනවා. ඒ ගැන තර්කයක් නැහැ. මොකද හේතුව තවදුරටත් අපට බෑ. අද මම ඇමතිවරයෙක් ඉඳලා මට අනිත් පැත්ත හැරිලා අහවලාගේ වැරද්ද නිසා මේ දේ සිද්ධ වුණයි කියන ප්‍රතිපත්තියෙන් එහෙම නැත්නම් සම්ප්‍රදායෙන් අපි ඉවත් වෙන්නට ඕනේ. ඒ වැරද්ද දැනගෙන තමයි අපි මේ වගකීම බාරගන්නේ. ඒ වැරද්ද අපි දැක දැක තමයි වගකීම බාරගන්නේ. එහෙමනම් අපිට තියෙනවා දැන් ප්‍රශ්න වගේක් තිබ්බා පහුගිය මට මතකයි සතියකට පමණ පෙර ප්‍රධාන පුවත්පතක ශීර්ෂ පාඩේ තමයි රුපියල් 250 මයම් බෙහෙතක් රුපියල් 40,000කට අරන් කියලා. දැන් මම මේකට උත්තර දෙන්න ගියා නම් කියන්න වෙන්නේ අහවලාගේ කාලේ අහවල දේ සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මට මේකට අහ කියන්න බැහැ කියලා. හැබැයි මම ඒක කියන එකේ මම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මගේ මම බලාපොරොත්තු වෙනවා නම් මම ඒකෙන් පාඩමක් ඉගෙන එහෙම දෙයක් නොවෙන්නට බග බලා ගන්න අතරතුරේ ඒකට හරියන විදිහේ දඬුවම් දෙන එක ඒ අංශ වලට බාර දීලා මගේ අමාත්‍යංශයේ මම වගේ කටයුතු ටික මම ගෙනියන්න ඕනේ. මට බෑ කියන්න අහවලාගේ වැරද්ද නිසා මට මේ දේ සිද්ධ වුණා අහවලාගේ වැරද්ද නිසා. හැබැයි අපි සාමූහිකව මේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනා මේකේ එහෙමනම් 225ම මේ භූමිකාව තුළ අවුරුදු 75ට වග කියන්න ඕනේ විදෙම් විදේ ඇතුළත්ව මේ රට විනාශ කරපු මේ රටේ යුද්ධ ඇති කරපු සිවිල් යුද්ධ ඇති කරපු මේ සියලු කණ්ඩායම් මක් කියන්නේ. ඒකට පුරවැසියත් යම් කිසි විදිහේ දායකත්වයක් දීලා තියෙනවා. ඒ නිසා පුරවැසියා නෙමෙයි වෙනස් වෙන්නේ දේශපාලඥයාගේ භූමිකාව සහ දේශපාලඥයාගේ වපසරය ඉදිරි අනාගතය වෙනස් සිතු කාලයක් එළඹිලා තිබෙනවා කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. අනුන්ට වැරදි පාට කරන කතාවත් අපි ඉවත් කරගන්නට ඕනේ. ඒ වගේම තමයි මේ දේශපාලන සමාජ දේශපාලන පීඩනයත් එක්ක දේශපාලනය දේශපාලකයාගේ භූමිකාව වෙනස් විය යුතුයි කියන තැන අද බොහෝ දෙනෙක් සිටිනවා. මොකද හේතුව අපට පුළුවන්කමක් නැහැ මේ දේශපාලන එහෙම නැත්නම් සමාජ පරිවර්තන සමාජ පීඩනයත් එක්ක ඊට ප්‍රතිවිරුද්ධව ගමනක් යන්නට බෑ. ඒ සමාජ පීඩනය තේරුම් ගැනීමේ හැකියාවක් අපට තියෙන්නට ඕනේ. ඒ නිසා ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මගේ යෝජනාව තමයි, මම යෝජනා කරනවා අපි මේ සියලු දෙනාම එක නිශ්චිත කාලයක් තුළ සීර වැඩපිළිවෙලක් එක්ක මේ අපි වැටිච්ච වලෙන් ගොඩ එන්නට කරුණුකාරණා ඉදිරිපත් කරමින් ඒ යෝජනා ක්‍රියාවට දැන්වීමේදී checks and balances එහෙම නැත්නම් within which මේ සභාවේ මේ සාකච්ඡා කරමින් ඒ සමාජගත කරමින්, මොකද සමාජයේ ලොකු කොටස්කාරයෙක් මේක, ලොකුම නෙමෙයි ලොකුම කොටස්කාරයා මේ සමාජ තෙරපීම හරහා ලබා දීපු අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන ඒ සමාජ පීඩනයට ලක්වෙච්ච කරුණුකාරණා සම්බන්ධව එකින්කටගෙන මේක කාරුහරි කරන්න එපා. මොකද අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවනේ තාම. ප්‍රජාතන්ත්‍රවාදීව අවුරුදු 4කට හරි 5කට හරි සැරයක් මහජනතාව විසින් පත් කරපු කණ්ඩායමක් මෙතන ඉන්නේ. මේ රටේ ක්‍රමවේදයක් තියෙනවා. ඔවුන්ගේ කටයුතු සාර්ථක නැත්නම් ඔවුන් ඉවත් කරගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදයට අපිට යන්නට පුළුවන්. හැබැයි ඒ ක්‍රමවේදයේ මැද්දේ තවත් ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ ක්‍රමවේදයත් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ කියන්නේ ගහලා කොටලා මරලා එහෙම නැත්නම් බලහත්කාරයෙන් අල්ලගෙන ඒකට මොකද්ද කියන්නේ? ඒක එතකොට එහෙම දෙයක් සෙත් වෙනවා නම් එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය තුළ කොහොමද ඒක විග්‍රහ කරන්නේ? ඒක කියවීම මොකක්ද? ඒ ප්‍රශ්න වලට අපි සියලු දෙනාටම උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගරු මූලාසන සභාපතිතුමනි, මම බොහොම පැහැදිලිව කියනවා අපේ එනිසා අද අපි තීරණය කරන්න ඕනේ මේ තියෙන පසුබිමත් එක්ක මේ අද ඉදිරිපත් කරලා තියෙන අයවැය. මම සතුටු වෙනවා අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් ගණනාවක්ම යම් යම් දේවල් වලට එකඟ වෙන්න බැරි වුණත් වෙනත් විකල්පයක් නැහැ කියන එකත් හැම වෙලේම කියවුණා. ඒ වගේම තමයි අපිට විවේචනය කරන එක තමයි රටේ පහසුම දේ. ඒක අපි හොඳට කරලා තියෙනවානේ. අපි දන්නවා විපක්ෂයේ ඉන්න කොටත් හැබැයි ඒ ඊට වඩා යම් දායකත්වයක් ලබා දීලා අපි සියලු දෙනාම කාරුත් හිතන්න එපා අපි ඔක්කොම මේක විවේචනය කරනීමේ පලියටම අපට අවස්ථාවක් ලැබේ ජනතාව එහෙම නැත්නම් පුරවැසියා අපිව දෝතින් බදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවයි කියලා වැරදි මතයක් ඇති කරගන්න එපා. අපි සියලු දෙනා 225ක් ඉන්නවා මෙතන, 3000ක් ඉන්නවා පළාත් සභාවේ, 8000ක් ඉන්නවා ප්‍රාදේශීය සභාවේ. ඒ සියලු දෙනාම එකට එක්කහව කරපුවාමත් 162000ක් විතර වෙනවා ඒගාගේ වැඩ කර. හැබැයි ඒ සියලු දෙනාමත් එක්කහ වෙලා ඒ සියලු දෙනා ගැන නෙමෙයි පුරවැසියා බලාගෙන ඉන්න ඊට වඩා එහා ගිය. එකට එක්කහස් වෙලා මේ රට ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙලක්. අද මේ මොහොත වෙනකොට යම් යම් දේවල් යම් මට්ටමකින් සාධාරණ තියෙනවා. ආහාර ද්‍රව්‍ය ටික තියෙනවා ගණන් වැඩි වුණා. කනිජ තෙල්වල ප්‍රශ්නය යම් මට්ටමකට විසඳලා තියෙනවා. ඒ වගේම අපේ විදුලි බල ශක්තිය සම්බන්ධවත් යම් කිසි විදිහේ සාධනීය පෑදලා 14,14 වෙනකොට වෙනස් වෙනවා. හැබැයි ඒක සතුටුදායක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම කරුණක් පමණක් නෙමෙයි. හැබැයි එතන අපි දකිනවා පුංචි අපි කියනවා මේ කළු පොඩි කවුලුවක් අපි දකිනවා එළියක් ලැබෙන. එතනින් ඉදිරියට යන්න පුළුවන් කියලා පුංචි අදහසක් අපිට තියෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරියේදී මේ සියලු දෙනාම එකට එක්කාසු වෙලා අපිට පුළුවන් නම් පුරවැසියගේ අදහසුත් අරගෙන මේ පුරවැසි බලය කියන එක බාල්දු නොකර පුරවැසි බලය කියන එක පල්ලෙහාට නොගිහින් පුරවැසි බලයට තැනක් දෙමින් ඒ පුරවැසි බලයත් එක්ක බද්ධ වෙච්ච දේශපාලන ගමනක් යන්න මං හිතනවා අපට හැකියාවක් ලැබෙයි කියලා. ඒ නිසා මම ගරු මූලාසන මන්ත්‍රීමාට කියන මං අයවැය තියෙන දේවල් විග්‍රහ කරන්න ගියේ නෑකින් එකට කාර්ක සභා අවස්ථාවලදී මම බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය සහ ජල සම්පාදනයේදී ඒ සම්බන්ධව ඒ අංශ සම්බන්ධව වෙන වෙනම වශයෙන් විග්‍රහයක් කරන්නට. වර්තමානයේ මා ඉල්ලා සිටින්නේ මේ දීලා තියෙන අවස්ථාව මේ රටේ සමස්තයක් දේශපාලඥයා මේ රටේ නිලධාරීන් මේ රටේ පුරවැසියන් මේ සියලු දෙනාම එකට ඉඳන් කතා කරන්නට පුළුවන් එකට ඉඳන් යන්න පුළුවන් ගමන කෙටි කාලයකට වුවත් අපි එකට එක්කාසු වෙලා යා යුතුයි කියන අදහස මේ අවස්ථාවේ යෝජනා කරමින් මේ අවස්ථාව ලබා දීපු ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම අතරේ නබොම් ස්තුතියි.
Thank you.